ඊළඟට 27-2 යටතේ ප්‍රශ්න කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ මෙලෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සිය ගණනක් අහිංසක ජීවිත අහිමිකොට තවත් සිය ගණනකට දරුණු තුවාල සිදු කළා පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල් වූයේද මරු පහරකි. ඉතා අපහසුවෙන් තම දෛනික ජීවිතය ගැටගසාගත් සමුද්‍රි ලාභියාගෙත්, ස්වයන් රැකියා ලාභියාගෙත්, කුඩා කර්මාන්ත කරුවාගෙත්, කුඩා කර්මාන්ත සේවකයාගෙත් ආදායම් මාර්ග සියල්ල ඇහැයි ඇවුරුණි. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සම්පූර්ණයෙන්ම අඩාල වුණි. බස් රථ, ත්‍රීරෝද රථ, ලොරි රථ, ට්‍රිප රථ, මැකෝ යන්ත්‍ර සඳහා සංචාර කර්මාන්තය යොදවා ඇති රථවාහන සඳහා ලබාගත් ලීසින් ණයවාරික ගෙවීමට නොහැකිව ව්‍යාපාරිකයින් බරපතල ගැටලුවකට මුහුණ පා ඇත. හිඟවාරික සඳහා ගෙවිය යුතු පොලියට දඩ මුදල් එකතු වීමෙන් ණය ගෙවීමේ අර්බුදය තවත් උග්‍ර වී ඇත. තේ රබර් පොල් මෙන්ම වෙනත් අතුරු භෝග මිල පහත වැටුණි. ඒවා අලවිකර ගැනීමේ අවස්ථාව නිෂ්පාදකයාට අහිමි විය. ගමේ සතිපොල වසා දැමීමට හේතුවෙන් වගා කළ එළවලු පළතුරු විකුණා ගැනීමට ගොවි ජනතාවට නොහැකි විය. ගමේ ව්‍යාපාරිකයාගෙන් ණයට ලබාගත් බීජ තෙල් පොහොර සඳහා මුදල් ආපසු ගෙවීමට නොහැකි වීම නිසා ග්‍රාමීය කෘෂිකාර්ථිකය අකර්මාණ්‍ය විය ඇත. ගම්මිරිස් කරුංකා වැනි භෝග අපනයන අඩපණ වී ඇති බැවින් ඒ ආශ්‍රිත ලක්ෂ 20ක පමණ පිරිසක් අපහසුතාවයට පත් වී ඇත. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, කරුංකා වගේවා නරක් වෙනවා. එතකොට විශාල පාඩුවක් ඇති වෙනවා. ඉතින් මේ නිසා මේ පිළිබඳව ඉක්මනින් අවධානය යොමු විය යුතුව තියෙනවා. ඒවා පිටරට යවා ගන්න බැරුව හිර වෙලා තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්තය සම්පූර්ණම කර්මාන්ත කරුවෝ අඩපණ වෙලා තියෙනවා. සංචාර කර්මාන්තය සම්පූර්ණ අඩපණ විනි. හොටලයකට එක් සංචාරික හෝ දැකීමට නොහැකි වූ දින ගණන විශාලය. විශාල සේවක සංඛ්‍යාවක් හොටල් වසා දමා සේවක සංඛ්‍යාවක් පඩි රහිතව නිවාඩු යවලා තියෙනවා. පඩි රහිතව. ඉතින් ඒ නිසා ඔවුන්ට මොකද හොටලේ පවත්වාගෙන යෑම හා සේවකීන්ට ජීවත් වීමේ ප්‍රශ්නය මතු වෙලා තියෙනවා. පසුගිය මාසයේ කාලය තුළ අවලංගු වූ ගුවන් ගමන් වාර ගණන 300කට අධික බව පැවසෙයි. ජාතික වෙසක් සතිය සැමිදීම සඳහා විශාල මුදලක් වැයකොට වෙසක් තොරණ ඇතුළු විවිධ කලා නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් සූදානම් සිටියද ඒවා ප්‍රදර්ශනය කිරීමට ඔවුන්ට නොහැකි විය. එමෙන්ම කලා ශේෂ්ත්‍රයේ නළු නිළියන් ගායකයන්ට සංගීතඥයන්ට මෙන්ම රූපවාහිනී ආ චිත්‍රපට නිර්මාණකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට නොහැකි වුණේ. ඔවුන් එවැනි බරපතල ආර්ථික අපහසුතාවයකට පත්ව සිටි. මෙම තත්ත්වය සංචාර කර්මාන්තයට, කෘෂි කර්මාන්තයට, කුඩා කර්මාන්තකරුවට පමණක් සීමා නොවූ අතර මධ්‍යම පරිමාණ හා මහා පරිමාණ ව්‍යවසායකයන්ටද එක ලෙස බලපා ඇත. ලංකා වැටි ඇති වත්මන් ආර්ථික අගාධිය ගොඩීමේ මගක් ආණ්ඩුව මැදිහත්ව වහා ඉදිරිපත් කළ යුතුය. බැංකු හා කල්බදු මුල්‍ය සමාගම් මගින් ලබාගත් ණය සඳහා දඩ මුදල් එකතු කිරීම වහා නතර කර හිඟවාරික ගෙවීම සම්බන්ධයෙන් සානදායී වැඩපිළිවෙලක් රජයේ මැදිහත්ව ක්‍රියාත්මක කළ යුතුය. ශේෂ්ත්‍ර මුල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට රජයේ ප්‍රායෝගිකව මැදිහත් විය යුතුය. මුදල් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවට මේ හා සම්බන්ධිතව පැවැරදි ඇත්තේ අතල නොහැකි වගකීමකි. ශස්ත්‍ර ප්‍රහාරය බලපෑම හේතුවෙන් රටේ ජනතාවගේත් ව්‍යාපාරික ප්‍රජාවගේත් ආර්ථිකයට එල්ල කළ හානිය විකෘති මට්ටමට පැමිණෙන තෙක් විශේෂ සාන ආර්ථික කළමනාකරණ පැකේජයක් ප්‍රකෘති මට්ටමට ප්‍රකෘතිවත් සහිත ආර්ථික කල්පනා කරන ප්‍රකේජයක් කඩිනමින් රජයට ක්‍රියාවට නැංවිය යුතු බවට යෝජනා කර සිටින අතර ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි මෙම ගරු සභාවට පැහැදිලි කළ යුතුයැයි යෝජනා කරමි. ගරු කතානායකතුමනි, මේ තත්ත්වය යටතේ අද මුළු රටම අකර්මණ්‍ය වෙලා මිනිස්සු පාරට ඇද වැටෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ආර්ථිකය සම්පූර්ණ බිඳ වැටිලා රටේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ගැන ඇස් පියාගෙන කන් පියාගෙන ඉන්නේ නැතුව වහාම ක්‍රියාත්මක විය යුතු යුගය ඇවිල්ලා තියෙනවායි කියන එකයි අපි කියන්නේ. ගරු සභා චෝදනා එල්ල කරමින් කතානායකතුමනි, හැම එකම විපක්ෂයට එල්ල කරමින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. දැන් අපි පහුගිය දිනකත් අපිටත් ලොකු චෝදනා ඉදිරිපත් පාරවල් වහගෙන ඉන්නවා කියලා. අපි පාරවල් වහන්න ඉල්ලුවේ නැහැ. ඒ පාරේ මම විතරක් නෙමෙයි ඉන්නේ, මේ ඇමතිතුමත් ඉන්නවා. මේ ඇමතිතුමත් ඉන්නවා. චම්පික රණවක මහත්තයා දැන් මේ දවස්වල තාපත් එහෙම අලුතෙන් හදලා මේ ඒ කටයුතුත් කරගෙන තියෙනවා. ඉතින් ඒ අයගේ සියලු දෙනාගේම ආරක්ෂාවට තමයි පලස්තීන තානාපති කාර්යාලය තියෙනවා. ඉතින් මේවත් පිළිබඳව මේ වගේ තත්වයක් රටේ ආර්ථිකය මේ කඩා හැලිලා තියෙන වෙලාවේ අපේ සහයෝගයත් අරගෙන මේක ගොඩනගන්න මහන්සි ගන්නවා හැර අපිට චෝදනා එල්ල කරමින් අපිව මේ හාසියට ලක් කරන්න සූදානම් වෙනවා නම් මං හිතන්නේ ඒක වැරදි ක්‍රියාවක් වශයෙන් අපි දකිනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු සභානායකතුමා. පිළිතුරු දෙනවද?
ගරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා දීර්ඝ උත්තරයක් දෙයි.
හොඳයි.
He will answer tomorrow. මම ඔබතුමාට මතක් කරන්න කැමති කෙටියෙන් අපනයන සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපනයන ඕඩර්ස් අනුව ඒ ආකාරයට එනවා. අපනයන සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ওই බැංකුවලින් අරන් තියෙන ණය ගැන පැකේජ් එකක් දීලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයට හැම ව්‍යාපාරයට විශාල පැකේජ් එකක් දීලා තියෙනවා. ඔබතුමා කැමති නම් ඒ වගේම ওই තොරන් සම්බන්ධයෙන් ඊයේ මංගලමැතිතුමා කිව්වා ඒ තොරන් හදපු අයට සහනයක් දෙන්නම් ඉල්ලීමක් කරන්න කියලා. හැබැයි ඔබතුමා කැමති නම් මට අපේ ඉරාදීනවද? ඉරාන් වික්‍රමරැතිතුමාට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. කතා අගමැතිතුමාගෙන්ද උඩ?
හොඳයි ගරු විපක්ෂ
ඊළඟ සති.
ආයිත් ඊළඟ
අවස්ථාවේ දෙන්න. හොඳයි බොබචෝටි ගරු ලේකම්තුමා. පොඩයින්
ගරු කතානායකතුමනි, මේ ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කර කාරණයේ සම්බන්ධ මම වෙනම පිළිතුරු දෙන්න නිසා ඒ ගැන ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. නමුත් ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා.
නමුත් මෙතෙන්දී
එක කාරණයක් ඔබතුමා
පැහැදිලි කිරීමක් කැමති
නම් මොකද මම සාධාරණ වෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යතුමා උත්තර දෙන කාරණයක් සම්බන්ධව එතුමාගේ ප්‍රශ්නෙට නැවත දීපු උත්තරය ගැන කතා කරන්න. නමුත් මම එක කාරණයක් කියන්න ඕන. දැන් ඔබතුමාලගේ රජය තීන්දුවක් අරගෙන තියෙනවා සමෘද්ධි ලාභීන්ට සමෘද්ධිපත් දෙන්න. මම දන්න විදිහට 31 වෙනිදා ඒ 31 වෙනිදා 104,000 දෙන්න යනවා. මේක රහසිගතව බොහොම සිදුවෙන දෙයක් විදිහට තමයි පේන්නේ. ඒකේ විනිවිදභාවයක් පිළිබඳව පේන්න නැහැ. ඒක පාක්ෂිකයන් තෝරගෙන එහෙම දෙන්න ගියොත් මේක දුප්පත්කම නැති වෙන්නේ නැහැ. ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ. දුප්පත් අය ඉන්නවා නම් සාමාන්‍ය අය ඉන්නවා නම් පරීක්ෂණයක් කරලා විනිවිදභාවයෙන් දීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ ගරු කතානායකතුමනි දුප්පතුන් වැඩි වෙලානේ. ඒක නිසා 106ක් අලුතෙන් දෙන්න වෙලා තියෙනවා. මම ඒකෙන් කියන්නේ තව වෙන දෙයක්.
හොඳයි, අවධානය යොමු
කරන්න. ඒ වගේම මේ උත්සවය වෙනුවෙන් 11800ක් වියදම් කරන්න යනවා කියලා අපිට වාර්තා වෙනවා. 11800ක වියදමකින් මේ උත්සවයක් කරන්න යනවා කියලා වාර්තා වෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් මේ ත්‍රස්තවාදී ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන වෙලාවේ වේලක් කන තත්ත්වයට පත්වෙච්ච වෙලාවේ අසීරුතාවයට පත්වෙච්ච වෙලාවේ මුදල් නාස්ති කරන්න කියන
එපාගෙන විවාදෙට යන්න බෑ.
සමෘද්ධිය දීම ප්‍රශ්නයක් නෑ.
ගෞරව සභානායකතුමා
සමෘද්ධිය කතා ගරු
හොඳයි පැහැදිලි කරන්න සභානායකතුමා. පොඩයින්
ගරු කතානායකතුමනි අවුරුදු 20ක් සමෘද්ධි ගත්තේ පොදු ජනරෙක්සත් පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අවුරුදු විස්සක්. එතකොට අපේ ගංගලින එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20ක් සමෘද්ධි හමුුණේ නෑ. ඒක තමයි ඇත්ත.
හොඳයි.
ඒක තමයි ඇත්ත.
හොඳයි.
අවුරුදු 20ක්.
හරි, පොයින්ට් එක ගන්නවා. හරි.
අවුරුදු 20ක් මේක කාලා. දැන් එක්සත් ජාතික පක්ෂයට යම්කිසි සාධනයක් දෙන්න හදනකොට අපි තමයි මෛත්‍රී පාර්ශ්වයේ පැත්තුවා පත් කරුවේ. අපි ඔබතුමා සීල අපි පත් කරුවේ.
ආවනේ බොහොමචි හරි ගරු මන්ත්‍රීම
කතාන්නේ. අයියේ කඩ විරුද්ධ වෙන්නේ.
ගරු කණ්ඩායම මන්ත්‍රීවරු මැතිතුමා
ගරු කතානායකතුමනේ
මේ ගැන විවාදයක් කරන්න බෑ.
ගරු කතානායකතුමනේ
කරන්න බෑ දැන් ඊ ගෝයින් ඇහිදී පුරා. ගාපෝ විවාදයක් කරන අය කන්න ලව්ද.
ගරු කතානායකතුමනේ
ඔව්.
ගරු කතානායකතුමනේ
ඔව්.
ගරු කතානායකතුමනේ
දැන් එතුමා ලේකම්තුමා පණිවිඩයක් කිව්වා ඒක මෙතුමා ඉදිරිපත් කරලා යකම
ගරු කතානායකතුමනි පොඩි
අවස්ථාවක් විවාදයක් දෙන්න බෑ
ගරු කතානායකතුමනි පොඩි අවස්ථාවක් දෙන්න
අද මේ ගැන විවාදයක් කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා 22 තව කතාවකුත් තියෙනවා එඳ කරුණාකරලා ඉදි දෙන්න සභාවේ වැඩ කටයුතු කියන්න එතුමා ලේකම්තුමා කරුණා කිව්වා ඒක සභානායකතුමා ඉදිරිපත් කරලා ඉදරින් එහාට දැන් එහෙ පැත්තේ මේ පැත්තේ පොයින්ට් ඔටෝ දීම කරුණාකරලා මේ සභාවේ වැඩ කටයුතු කරගන්න දෙන්න නැත්නම් මේක ඔක්කොම මේ ලොකු බාධාවක් කරන්නේ දෙවෙනිය 27 දෙක ගරු අරුණ දිසානායක මැතිතුමා
ගරු කතානායක
මේ ගැන මම මට වාදයක් දෙන්න බෑද නෑ 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 අපි අද අපි 27 දෙක 27 දෙක ගරු අරුණ කුමාර දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි
අද මම මට වැඩ කටයුතු කරගෙන යන දැන් වෙලා පහු වෙලා මන්ත්‍රීතුමාලා ගරු අරුණ කුමාර දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි මම ප්‍රකාශ ඉදිරිපත් කරන කලින් අර ඔබතුමාගෙන් මම ඊ ප්‍රශ්නයක් ඇහුවා අර සිංහල මව්වරුන් 4000ක් වඳසත්කමට භාජනය කරලා තියෙනවා කියලා වෛද්‍යවරයෙක් කියලා දිවයින පුවත්පත්ේ ප්‍රධාන ශීර්ෂ පාඨේ ඔබතුමා ප්‍රකාශ කර සිටියා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියෙන් අහලා මේ පාර්ලිමේන්තුවේ යම් අදහසක් කියනවෝ පසුව කියනවද
ඔව් නෑ ඒක අද උදේ පොලිස් පොලිතුමාට කතා කළා ඒක රාජ් පොලිසිය මගින් පරීක්ෂණ පවත් කරනවා
දැන් පරීක්ෂණේ පවත්වන්නේ මේ දොස්තර මහත්තයා ගැනද පත්‍රය ගැනද
නෑ ඒ කියන්නේ සිද්ධිය සම්බන්ධයෙන්
ඒ කියන්නේ එහෙම සිද්ධියක් තියෙනවා කියන එකද
ඉතින් ඒක ගැන හොයන යනවා ඒක ඉක්මනට වර්තාවක් කියවයි
නෑ ඔබතුමාගෙන් මම දැනගන්න ඕන එතුමා කිව්ව පරීක්ෂණේ එක්කෝ එහෙම සිදුවීමක් වර්තා වෙලා තියෙනවා
දැනට නෑ
ඒ සිදුවීම ගැන පරීක්ෂණ කරනවා
දැනට එහෙම වර්තාවක්
කියලා නෑ එහෙම සිදුවීමක් නැතුව පත්‍රේ වර්තා කරලා තියෙනවා ඒ වාර්තාව ගැන පරීක්ෂණ කර මොකද පරීක්ෂණේ
නෑ මොන පරීක්ෂණ කියලාද මම පත්‍රයේ වාර්තාව ගැන මම එතුමාගේ අවධානය කර පරීක්ෂණයක් ගන්න කිව්වා ඒ පරීක්ෂණේ ඔය මේක කියන කතාව ඇත්තද නැත්තද කියලා පොලිස් පරීක්ෂණ ගැන මට කියන්න බෑ නමුත් ඒ වාර්තාව දැක්කම මමත් පොඩ්ඩක් කලබල වුණා මොකද ඒකෙන් විශාල හානියක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපි පොලිසියට ඉඩ දෙන්න පරීක්ෂණ කොහොමද කරන්න කියලා
නෑ පරීක්ෂණ මොකද්ද කියලා ඔබතුමාගෙන් දැනගන්න මම
නෑ පරීක්ෂණේ ඒක දැන් CID බාර දීලා තියෙනවා ඒකෝ පරීක්ෂා කරගෙන යනවා
හොඳයි ගරු
කතානායකතුමනි
සේවක අරසාදක අරමුදල සතු මුදල් කොටස් වෙළඳ පොලේ අවදානම් සාගත ආයෝජනවල යෙදවීමට යන බවට පුවත්පත් හේතුවෙන් වැඩ කරන ජනතාව අතර පැනන ගිය ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. ලංකාවේ 27 ලක්ෂයක් පමණ වන පෞද්ගලික අංශය හා අර්ධ රාජ්‍ය ආයතන සේවය කරන විශ්‍රාම වැටුප් පහිමි වැඩ කරන ජනතාවගේ අවසන් බලාපොරොත්තු වන්නේ සේවක අරසාදක අරමුදලයි. කාන්තාවන් වයස 50න් පසුවද පිරිමික වසර 55න් පසුවද මෙම අරමුදලේ ඇති තමන්ට හිමි මුදල් ලබා ගැනීමට හිමිකම් තියෙනවා. මේ වන විට මෙම අරමුදල පිළිබඳ විවිධාකාර වූ තොරතුරු වැඩ කරන ජනතාව බිය ගන්නවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම කිසිවක් නිසා නොව ඉතිහාසය පුරාවට මෙම අරමුදලේ බාරකරුවන් විසින් මෙම අරමුදල කොල්ල කෑමට විවිධ අවස්ථාවල උත්සාහ කර තිබෙන නිසායි. 2018 දෙසැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 2500ක් පමණ වන මෙම අරමුදලින් වසරකට ආයෝජන ආදායම ලෙස රුපියල් බිලියන 300ක් පමණ උපයමින් තිබෙනවා. මෙම අරමුදල බාරකාරීත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. සේවක අරසාදක අරමුදල මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ වගකීම යටතේ ආයෝජනය කටයුතු සිදු කර තිබෙනවා. මෙහි අරමුදල ආයෝජනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවලය. දැනට පවතින මුළු අරමුදලෙන් 9%ක් පමණ මෙලෙස රජයට ණය ලබා දී ඇති අතර තවත් 4.5ක් පමණ කොටස් වෙළඳ පොලේ ආයෝජන කර තිබෙනවා. තවත් 2.5ක් බැංකුවල ස්ථාවර තැන්පළු තවත් තැන්පතුවලද තවත් 2ක් පමණ ණයකරවලද ආයෝජන කර තිබෙනවා. පසුගිය දිනක අගමැතිවරයා රටට ප්‍රකාශ කර සිටියේ EPF මුදල් නැවත කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය කිරීමට කටයුතු කරන බවයි. ඒක තමයි දැනගන්න ඕන. මෙම ප්‍රකාශ පිළිබඳ වෘත්තීය සමිති සහ මහ බැංකු අධිපතිවරයා සමගද සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන් ලෙසේ EPF මුදල් කොටස් වෙළඳ පොලේ ආයෝජනයට විරුද්ධ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම තත්ත්වය තුළ සේවක විරෝධය නොතකා EPF මුදල් කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය කිරීම මගින් අර මුදල් කොල්ල කෑමටත් ඒ සුරක්ෂිතභාවය අවධානම ලක්වීමටත් ඉඩ ඇති බවට වෘත්තීය සමිති විසින් මත පළ කරනවා. සේවක අරසාදක අරමුදල පිළිබඳ කිසිදු දේශපාලනිකයකට
දේශපාලකයෙකුට තීන්දුව తీරනගත නොහැකි. නමුත් ඉතිහාසයේ අපට සාක්ෂි සපයන්නේ දේශපාලකයන් මැදිහත්ව මෙම අරමුදල කොල්ල කෑමට කටයුතු කළ ආකාරයයි. 2006 2012 කාලය තුල එවකට පැවති ආණ්ඩුව පූර්ණ අනුග්‍රහය සහිතව EPF මුදල් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර දැවැන් තලාභය සිදු කර තිබුණා. මේ වන විට සමස්ත කොටස් වෙළඳ පොළ තුල කරලද සම්පූර්ණ ආයෝජන විකුණා දැමුවොත් රුපියල් මිලියන 16000කට ඒ කියන්නේ බිලියන 16කට වැඩි අලාභයක් අත්විඳීමට සිදු වෙනවා. ඒ කියන්නේ ගරු කථානායකතුමනි මිලදී ගන්නා වටිනාකමට වඩා විශාල ලෙස කොටසකේ මිල පහත වැටි තිබෙනවා. ඉතින් ගත්තු වගේවත් අද මේ කොටස් වලට නැහැ. ඒ නිසා වර්තමානයේ පවතින වෙළඳ එම කොටස්වක වෙළඳ පොළ වටිනාකම අනුව විකුණලා දැම්මොත් සිද්ධ වෙන දේ තමයි බිලියන 16ක් මිලියන 16000ක් පාඩු ලබනවා. එයින් පෙන්නු කරන්න අනුකවරක්වත් නෙවෙයි මෙම මුදල් ආයෝජනය කරලා තිබෙන්නේ. මේ 2006 2016 කාලය තුල මෙම මුදල් ආයෝජනය කරලා අතිශය අසාර්ථක සමාගම් වෙත කියන එක තමයි මෙයින් පෙන්නු කරන්නේ. එසේම අරමුදලට අදාළ නීති උල්ලංඝනය කරමින් ලැයිස්තුගත නොකළ සමාගම්වලද රුපියල් මිලියන 10000ක් පමණ මේ වන විට ආයෝජනය කර ඇති බව දැනගන්නට තිබෙනවා. සුප්‍රසිද්ධ මහ බැංකු බැඳුම් කර වංචාව මගින් අරමුදලට සිදු කරලා ද අලාභය අති විශාලයි. එමගේ රුපියල් මිලියන 20000කට වැඩි අලාභයක් EPF අරමුදල වෙත සිදු වී තිබෙනවා. මීට අදාළ වගකීම් අද නිදාසෙ සිටිනවා. මුදල් අහිමි වූ අරමුදලේ මුදල්වල සමිකරුවන් වූ සේවකයන්ටයි. මෙම පරීක්ෂණ කඩිනම් කර වැරදිකරුවන්ට දඬුවම් කර වංචා කරලද මුදල් අය කරගත යුතු තිබෙනවා. වර්තමානයේ සිදුවන්නේ එවැනිම අවදානම් කටයුත්තක්. ලෝකයේ අසාර්ථකම කොටස් වෙළඳ පොළෙන් එකක් බවට අපේ කොටස් වෙළඳ පොළ පත්තු තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ EPF මුදල් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කර නැවත සේවකයන්ට තම මුදල් අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. පසුගිය වසර කීපයක් තුළ සේවකයන්ට හිමි වූ ආයෝජන පොලි අනුපාතයකේ 10%ක් පමණ වූ අතර මෙම කටයුත්ත මගින් ඒව තවදුරටත් පහළ යනවා.
ඔඩර් ප්ලීස් මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසන පැමිණුණේ ඇත.
සභාපතිතුමනි, එනිසා මෙම මුදල් සඳහා සාමාන්‍ය පොලි අනුපාතිකය 10%ක් පමණ පොලි ප්‍රතිශතයක් තමයි මෙම අරමුදලේ ආයෝජනය සඳහා ලැබෙමින් තිබෙන්නේ. ඒනුත් පෙන්නුම් කරන්න අනුකවරක්වත් නෙවෙයි මෙම ආයෝජනය ඉතාමත් අසාර්ථක තත්ත්වයක ආයෝජනය කරලා තිබෙන බව. අසාර්ථක කොටස් වෙළඳ පොළ තුළ සාර්ථක ආයෝජනය සඳහා කිසිවෙකු ආයෝජනය නොකරන මොහොතක EPF මුදල් ආයෝජනය කිරීම අතිශය බරපතලයි. ඒ සැක කටයුතු බවටත් විවිධ හිතවත්කම් මත EPF එකට තම කොටස් විකිණීමට ඇතමුන් කටයුතු කරමින් සිටන බවත් ඒ හරහා තවදුරටත් ප්‍රතිලාභ ලබා ගත නොහැකි කොටස් තොගයක් EPF වෙත පැටවීමට තරවකරුවන් සූදානම් වන බවටත් වෘත්තීය සමිතිය පවසනවා. දැනුත් ගරු සභාපතිතුමනි, කිසිසේත්ම ලාභයක් උපයන්නේ නැති කොටස් මෙම EPF අරමුදල වෙත බරක් ලෙස පටවා තිබෙනවා. මෙම තත්ත්වය තුළ පහත ගැටලුවලට ගරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු වෙන එක. EPF මුදල් කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය කර ආදායම් ලැබිය හැකි බවට වගකීම් දරනු ලබන්නේ කවුද? 2. EPF මුදල් රාජ්‍ය ණය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සුරක්ෂිත ලෙස ලබා ගැනීමට වැඩපිළිවෙළ සකස් කළ නොහැකිද? එසේනම් ඒ කුමක්ද? EPF මුදල් ආයෝජනය කිරීම සඳහා හඳුනාගෙන ඇති ලැයිස්තුගත සමාගම් මොනවාද? එම සමාගම්වල පසුගිය වසර 10 ක්‍රියාකාරීත්වය හා කොටස්කරුවන් ප්‍රතිලාභ ගෙවීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නේද? EPF මුදල් කොටස් වෙළඳ පොළ තුළ ආයෝජනය ආරම්භ කළ වසරේ සිට වාර්ෂික උපයන ලද ආයෝජන ආදායම කොපමණද? මෙතෙක් EPF මුදල් කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කළ 2008 2012 කාලයේ 2015 බැඳුම් කර වංචාව නිසා ලැයිස්තුගත නොවන සමාගම්වල ආයෝජන සිදු කිරීම නිසා සිදු කරන ලද අලාභයන් අය කර ගැනීමට මෙතෙක් කටයුතු කර තිබේද? එසේනම් ඒ කුමන මුදලක් අය කර ගැනීමට අපේක්ෂා කරන්නේද? ගරු සභාපති මහත්මයාගේ මේ පිළිම පිළිතුරු බලාපොරොත්තු වෙනවා. කොටකින් පොඩේ මොකද්ද සභානායකතුමා?
අග්‍රාමාත්‍යතුමා ඉදිරියේදී උත්තර දෙන්න.
අගමැතිතුමා උත්තර දෙන්න. කවද්ද දන්නේ?
ඊළඟ
පාර්ලිමේන්තු සතියේ පළවෙනි දවසේ
හරි දෙවෙනි දවසේ ඊළඟ පාර්ලිමේන්තු සතියේ පළවෙනි දවසේ
නේ මම මතක් කරන්න. මේක දීර්ඝ උත්තරයක්. මට මතක් කර.
මේක දීර්ඝ උත්තරයක්. මොකද පසුගිය ආණ්ඩු කාලයේ කොට මේ
ඔබත් එක්ක තමයි මම අහන්නේ.
රස්වැද්ද පොලේ මේ EPF එක යොදවලා ප්‍රශ්න ඇති වුණා. ඉතින් අවුරුදු වගේ දැන් 10 ක විතර තොරතුරු
ගන්න. පසුගිය පාලනය විශාල මුදල් ප්‍රමාණයක් ආසන වශයෙන් ගත්තොත් 107ක් පමණ මුදල් ප්‍රමාණයක් කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීම නිසා විශාල මුදලක් හානි වී තිබෙනවා. අද ගත්තාම මේ වගේ වෙළඳ පොළ වටිනාකම ගත්තොත් වෙළඳ පොළ වටිනාකම අනුව බැලුවොත් පාඩුව මිලියන 16000ක් පමණ වෙනවා. ඒක හරි. හැබැයි දැන් එසේ අත්දැකීම් තිබියදී තමයි අග්‍රාමාත්‍යවරයන් ප්‍රකාශ කරලා තිබෙන්නේ මෙම මුදල් නැවත කොටසෙන්ද පොලේ ආයෝජනය කරන බව. ගරු කතානායකතුමනි මේ හිටපු ආණ්ඩුවට හරි ඉන්න ආණ්ඩුවට හරි හිටපු මුදල් ඇමතිට හරි ඉන්න මුදල් ඇමතිට හරි ඉන්න අගමැතිට හරි මේ මුදල් අයිති නැහැ. මේ මුදල් මුළුමනින්ම මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ට අයිති මුදල්. එනිසා තමුන්වහන්සේලා මේ සූදු කෙලින් මේ දාදු කෙලින්නේ ජනතාවගේ සල්ලි වලින්. එනිසා තමුන්වහන්සේලාගේ සල්ලි නෙවෙයි මේවා. ඒක ඉතා හොඳින් තේරුම් ගත යුතුයි.
දරු මන්ත්‍රීතුමා අර්ථ සාධක අරමුදලේ තියෙන සෑම සතයක් සම්බන්ධෙම ආණ්ඩුව වග කියනවා.
ඔව්.
ආණ්ඩුව වග කියනවා.
ඔව්.
ඒවා ආණ්ඩුව ගෙවීමට සූදානම් වුණ වෙලාවක.
ඔව්. දැන් ප්‍රශ්නේ තියෙන තැන නෙවෙයි.
ගාමන්ට් ආණ්ඩුවේ ගැරන්ටි එකක්. ගාමන්ට් ගැරන්ටි එකක් තියෙනවා. ඩෝන්ට් වරි.
නෑ නෑ ප්‍රශ්නේ
තියෙන්නේ මුදල අවශ්‍ය වෙන්නේ
නෑ. නෑ නෑ එතන නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ.
මම දන්නවා ඔබතුමාගේ ප්‍රශ්නේ තේරෙනවා.
මම කියන්නේ කොටස් සිලඳ පොලේ ආයෝජනය කිරීම හරහා. දැන් බහණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරොත් ස්ථාවර පොලියක් ලැබෙනවා.
මම පිළිගන්නවා.
වැඳුම් කරවල ආයෝජනය කරොත් ස්ථාවර පොලියක් ලැබෙනවා. හැබැයි තමුන්නාසලා කඩාවැටෙන සමාගම්වල සමාරේව තමුන්නාසලගේ හිතවත්තන් සමාගම් සමාර වේලාවට මේ මොහොතේ දැවැන්ත මාධ්‍ය හිමිකාරීත්ව හොබ වෙන කණ්ඩායම් මේ කොටස් වෙනද පොලේ සූදු හරහා තමයි මේ මුදල් උපයා ගත්තේ. ඒක බල ලබන පාර්ලිමේන්තුවේ අහන්න නිමිතිව තිබෙනවා. ඒ නිසා මේ කොටස් වෙනද පොලේ EPF වරමුදල හරහා මුදල් යෙදවීමෙන් තමයි මේක කරේ. ඒ විතරක් නෙවෙයි සමාර මූල්‍ය සමාගම්වල ආයෝජන කර තමුන්නාස කඩාවැටෙච්ච මූල්‍ය සමාගම්වල තමයි තරව්කාර සමාගම් හදාගෙන ඒ සමාගම් වලට රංගිලා මේ EPF එකේ සල්ලි තැම්පත් කරේ. තමුන්නාසල අඩුම තරමේ ඒවා ගැන පරීක්ෂණයක් කරේනේ. ඒ නිසා ඒ සමාගම් වලට සල්ලි තිබුණේ නැහැ. ඒ සමා ඉන්ට්‍රස්ට් සමාගම තමුන්නාස දන්නවා. කොහෙද සල්ලි? EPF එකේ සල්ලි. ඒ වගේ තමයි මේ සූදු කෙලි. ඒ නිසා තමුන්නාසට අපි කියන්නේ මේවා දේශපාලකයන්ගේ ආණ්ඩුවේ සල්ලි නෙවෙයි. ආණ්ඩුවට මේ ආණ්ඩුවට තියෙන මේකේ බාරකාරත්වයක් විතරයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ EPF අරමුදලේ මුදල් එක්ක මේ කරන සූදුව නතර කරන්න තමුන්නාසල අඩුම තරමේ.
අපි මේකට සති දෙකකින් උත්තර දෙනවා.
ඈ? දැන් ගියක ලබන සති
2 weeks time. මට මේදා ලියුමක් ආවා 2 weeks time.
හරි හරි.
දැන් මේ ඔබතුමා
බාරේ දෙපා. සති දෙක හරිනේ.
අර්ථ සාධක අර මුදල් සම්බන්ධයෙන් ගාමන් ගැරන්ටි එකක් තියෙනවා. ආණ්ඩුවේ මුදල් වලට වක් කියනවා.
හරි සති දෙක හරි. අද 24. ඔව්. සතියක් ඉවරයි 31ට. ඊළඟ සතිය 7. හරිනේ?
දැන් 2 weeks.
4 කලින් උත්තරයක් දෙනවා.
பொது அலுவல்கள் பொதுமக்கள் பாதுகாப்பு கட்டளை சட்டத்தின் கீழ் தீர்மானம் அங்கீகரிப்பதற்கு
ගරු සභාපතිතුමනි මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
මහජන බැංකු සංශෝධන 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක දෙවන වර
second
tomorrow
item 2
item 2 leader of the house
I move item 2 sir.
House secretary
Aye.
Item 3.
I move item 3, sir.
House agree?
Aye.
Item 1, Honorable Leader of the House.
Garu, Moolasanaru, Mantri Dumani, Mahajana Arakshaka Agna Panate, Adithi Nidhiya Dirikrime Yojanava, මම ඉදිරිපත් කරනවා ආයිමු අයිටම් 1. එස්එම් මරිකා විශ්වාස.
ඩබල් එස්එම් මරිකා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි හදිසි නීතිය තවත් මාසකට දීර්ඝ කරන්න යෝජනා කරපු වෙලාවේ විවාදය ආරම්භ කරන්න ලැබීම පිළිබඳ සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි අවුරුදු ගාණක් හදිසි නීතිය යුද්ධ කාලය තිබිලා ඊට පස්සේ හදිසි නීතිය අයින් කරලා දැන් නැවත අපිට හදිසි නීතිය පනවන්න සිදුවීම පිළිබඳව ඇත්තටම තියෙන කනගාටුවක්. දැන් මේ දෙවෙනි වතාවට දීර්ඝ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒකේ අර්ථය තමයි මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ හෝ ඒකට ආධාර අනුබල උපකාර දුන්නු අය සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දාන්න බැරි වීම කියලා. ඉතින් ඒ නිසා වෙන්න ඕන කියලා මම හිතනවා. ඒකේ අවශ්‍යතාවය මත හදිසි නීතිය පනවන්න සිදුවෙනවා නම් ඒක අනිවාර්යෙන් පැනවිය යුතුයි කියලා අපි කියනවා. ඒකම අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම මේ සංචාරක සංවර්ධන ඇමැතිතුමා ලෝකයාගෙන් ඉල්ලීමක් කරනවා ට්‍රැවල් බෑන් එක අයිති කරන්න කියලා මම අයින් කරන්න කියලා. දැන් අපි දන්නවා මේ අවුරුද්දේ සංචාර කර්මාන්තයේ අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 5ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 5000ක්. ඒ කියන්නේ මාසික ආදායම දල වශයෙන් ඩොලර් මිලියන 400ක්. ඒ කියන්නේ රුපියල් බිලියන් 72ක් රුපියල් වලින් මිලියන මේ 72000ක් අපිට මාසයකට අහිමි වෙනවා. එතකොට තව මාසයකට මේක දානකොට තවත් රුපියල් මේ බිලියන 72ක් අහිමි වීමේ අවදානමකුත් තියෙනවද කියලා කවුරු හරි ගණන් බැලුවද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව 2019 වර්ෂයේ මේ ඉතිහාසයේ පුරාම තියෙන ලොකුම ණය කන්දරාව ගෙවන්න තියෙන වර්ෂයේදී මෙවැනි ආකාරයට අපිට එන්න තියෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනෙන් එන්න තියෙන ආදායමක් අහිමි වීම පිළිබඳව නැවත සලකා බැලීම වටිනවා. ඒ නිසා අපි කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ඒ හදිසි නීතිය දීර්ඝ කරලා දීලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා මේක ඉක්මනට ඉවර කරගන්න ඕනේ. දැන් උදාහරණයකට දැන් අපේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කතා කරද්දී අපි මේ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දෙන්න යනව නෙමෙයි. හැබැයි දැන් ජපානය වගේ රටක ගත්තොත් එයාපෝර්ට් එකේ ඉඳලා ඉමිග්‍රේෂන් කවුන්ටර් එක ගාවට එනකම් කිසිදු සිකියුරිටි කන් නැහැ. හැබැයි අපිව ඒගොල්ලගේ සෙන්සර්ස් වලින් CCTV කැමරා වලින් අපේ සම්පූර්ණ ඇඟම චෙක් වෙනවා. ඒක සංචාරකයාට කරදරයක් නැහැ. නමුත් අපි කරන වැඩපිළිවෙල අනුගමනය කරන වැඩපිළිවෙල තුළ සංචාරකයාට කොයිතරම් දුරට අත්වලක් ලබා දෙනවද කියන එක අපි කල්පනා කරන නිසා අනවශ්‍ය වීදම් රාශියක් කරන ශ්‍රී ලංකාවේ රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධන ආයෝජන කරන්න කල්පනා කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒකම ගරු මූලාසනාල උඩ මන්ත්‍රීතුමනි මම ඔබතුමාට මේ මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් ඊයේ දැන් මේ දැන් අපිට හදිසි නීතිය පනවන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඉවර වෙලා නැති හින්දා, මේ පිළිබඳ අවධානම් තියෙන හින්දා, මේවයි අඩුම කුඩුම ඉතුරුලා තියෙන හින්දා. එතකොට රාජ්‍යයේ ඒ වගේම ආරක්ෂක අංශවලත් ජනමාධ්‍යත් වක්කීම තමයි මේක සම්පූර්ණයෙන්ම ඉවර කරලා මේ රටේ සියලුම දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් පහුගිය අවුරුදු 10 වගේ නැවත නිර්මාණය කරලා දීම. එතකොට ඊයේ දිවයින පුවත්පතේ දානවා සිසේරියන් සත්කම් වලින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා. ඒ දොස්තරයා 7000ක් සිසේරියන් සත්කම් කරලා තියෙනවලු. දැන් සිසේරියන් සත්කම් 7000ක් කරනව නම් දවසකට එක ගාණක් කෙරුවොත් අවුරුදු 19ක් එයා සිසේරියන් කරලා තියෙන්න ඕන. එතකොට 4000ක් කරනව නම් අවුරුදු 11ක් හැමදාම දවසර එක ගාණේ හැමදාම කෙරුවොත්. දැන් මේ පිළිබඳව මම අද රහස් පොලිසියෙන් විමසීමක් කරා. මොකද මේ වාර්තාවේ තියෙනවා මේම දොස්තර කෙනෙක් කරලා තියෙනවා. ඒ දොස්තර ගැන පරීක්ෂණ කරනවා සාක්ෂි තියෙනවා කියලා. මම රහස් පොලිසියෙන් විමසීමක් කරා මේම පරීක්ෂණයක් කරනවද මේම දොස්තර කෙනෙක්ගෙන සාක්ෂි දිනවද කියලා. එතකොට රහස් පොලිසියේ ඉන්න ඉහළම නිලධාරියෙක් මට ප්‍රකාශ කරා එහෙම පරීක්ෂණයක් කරලත් නැහැ, එහෙම දොස්තර කෙනෙක්ගෙන ආරංචියක් නැහැ, එහෙම මොකුත් වෙලක් නැහැ. හැබැයි අපි අද ඉඳලා පරීක්ෂණයක් පටන් ගන්නවා මේ මාධ්‍ය වාර්තාවලියපු මාධ්‍යවේදියා සහ කතුරුවරයා ගෙනල්ලා මේ තොරතුරු ලබා දෙන්න කියලා. මේක ජාතික ආරක්ෂාවට අමුවේ තර්ජනය කිරීමක්. මේක අන්තවාදී වැපරවීමක්. මේ කියන මාධ්‍ය ආයතනය මමත් මාධ්‍ය වේදිකෙ ඉදිරියට අවුරුදු 15ක් හිටියා. මේ කියන මාධ්‍ය ආයතනය අන්තවාදයේ ජාතිවාදයේ වපුරවන්න පෞගි අවුරුදු 10 තිස්සේ මේ වගේ කුපාඩි වැඩ කරා සෑහෙන්න. හැබැයි අපේ ආණ්ඩුවට කොන්දපර නැති හින්දා මේවට විරුද්ධව පියවර ගන්න නැති නිසා තමයි මේ වගේ ක්‍රියාදාම අද බලන් ඉන්න වෙන්නේ. අද කාගාරිකාව රුපියල් මිලියන 2ක් තිබ්බනම් පොලිසියෙන් අත්තරන් උඩ අරන් ගිහිල්ලා ඔව්ව ත්‍රස්ත විරෝධී පනත යටතේ මේ අතුලට දාලා සති දෙකක් හිරේ දානවා. මුදල් විසිද්ධු කරන යටතේ නෙමෙයි දාන්නේ. ඒ වගේ දැන් දැනට අල්ලලා තියෙනවා 500කට වැඩි ප්‍රමාණයක්. හැබැයි මේ වගේ මාධ්‍ය ආයතන අන්තවාදයේ වපුරවන, ජාතිවාදයේ වපුරවන, සිංහල මිනිස්සුන්ගේ රත් කරන, තවදුරටත් මේ බෙදීම ඇති කරන හදන මේ මාධ්‍යයට, මේ ආයතන වලටත්, මේ ලියනවුන්ට ආයතන විරුද්ධව කටයුතු කරන තරම් කොන්දපර නැති ආණ්ඩුවක් අපේ ආණ්ඩුව කියලා මම කියන්න කැමතියි. මොකද හේතුව මාධ්‍ය වලට තියෙන ඕන ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මාධ්‍ය වලට තියෙන සදාචාරය කියලා දෙයක්. සාමාන්‍යයෙන් මාධ්‍යයකට ප්‍රවාර්තාවක් ආවහම ක්‍රොස් චෙක් කරලා කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රොස් චෙක් කරලා තමයි ප්‍රූෆ් එක අරගෙන තමයි දාන්නේ. ඒකට තමයි සෝස් එකක් දාන්නේ. මේක සෝස් එකක් නැහැ. මේක ශ්‍රී ලංකා පොලිසියට කරපු අපහාසයක්. රාජ් පොලිසියට කරපු අපහාසයක්. මේම ඒක එහෙනම් කාර් කෝට් කරන්න ඕනේ. එක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශය කිව්වා, එක්ක රාජ්‍ය බුද්ධාංශය කිව්වා, එක්ක රාජ් පොලිසිය කිව්වා, නැත්නම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කිව්වා කියලා. එහෙම කන්න. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා, දැන් මේකත් එක්ක පුද්ගලික තරහවල් වලට එන ටෙලිෆෝන් කෝල් ගණනාවක් තියෙනවා. ඒගොල්ලන්ව අල්ලනවා. අල්ලලා දානවා මේ අහිංසක මිනිස්සුන්ව ත්‍රස්තවාදී පනත යටතේ. ත්‍රස්තයන්ව අල්ලන්න. අල්ලලා මරණ දඬුවම දෙන්න. අපි ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනලා තියෙනවා. නමුත් මේ හරහා දේශපාලන ගේම් කරන්න දීලා මේ අන්තවාදයා ජාතිවාදයා වපුරවන්න අපිට ඉඩ දෙන්න බෑ. දැන් මං අහනවා, දැන් මේ මාධ්‍ය ආයතනය වගේම තමයි GMO සංවිධානය. ඒ කණ්ඩායමට කඩේ යනවා. ඒ කණ්ඩායමට කඩේ GMO සංවිධානය අදුම ගානේ. ඒගොල්ලන්ගේ තහවුරුවන්නේ කවුද දොස්තර, කොහෙද දොස්තර, මොන ඉස්පිරිතාලද වැඩ කරේ, කොහෙද යා වැඩ කරලා තියෙන්නේ, පෞද්ගලික ඉස්පිරිතාලද වැඩ කරලා තියෙනවද, කාවද කරලා තියෙන්නේ, මේකවත් එළියට දාලා නැහැ. ඒ නිසා අපි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මේ පිළිබඳව කටයුතු කරන්න කියලා ඉවරලා අපි ආරක්ෂක හමුදාව
කරු මන්දිර තමා විනාඩි දෙකක් තියෙනවා.
ආ
විනාඩි දෙකක් තියෙනවා.
හරි නෑ GMO එක තහවුරු කිරීමක් කරලා නෑ. ඔබතුමා ඉන්න මගේ කතාව හරිද? ඊළඟට අපි කියන්න කැමති දැන් මේ දේශප්‍රේමී කණ්ඩායම කියනවා දැන් ඇමරිකන් හමුදාව ගේන්න යනවලු. මම එදත් කිව්වා අදත් කියනවා ඇමරිකන් හමුදාව අපේ මාතෘභූමියට එනවනම් ඒකට ගිවිසුම් ගහනවනම් මේ පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපි ඒකට විරුද්ධව අත උස්සනවා කියන එක මම පැහැදිලිව කියනවා. හැබැයි මේ වාසුදේව නානායක්කාර මහත්මයාම මම වීඩියෝ එකක් දැක්ක Facebook එකේ මේ පිළිබඳව ප්‍රශ්නයක් අහනකොට එතුමා උත්තර දෙනවා. එතුමා ඉටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවම ඉටපු ජනාධිපතිතුමා කිව්වලු ඒක මේ ඇමරිකන් කාර්යව දෙන්නේ කස්සම් කරපු ගිවිසුමක් කියලා ඉවරලා. ඒ නිසා ඒක ඇත්ත වෙන්නේ නැති. ඒ ගිවිසුම ප්‍රකාර ඒක දිගුව කැටියට ගේනවනම් අපි ඒකට විරුද්ධයි. මොකද අපේ ගාව තක්කඩිකම නැති අතේ ලේතැවරිච නැති සැබෑ දේශප්‍රේමී අපේ ගාව තියෙනවා. ඒ නිසා අපිට විරුද්ධ වෙන්න පුළුවන්. මොකද අපිට පක්ෂ නෙමෙයි ලොකු, අපිට පාට නෙමෙයි ලොකු, අපිට ලොකු අපේ රට. ඒ නිසා මං ඒ පිළිබඳවත් කියන ගමන් මේ දේශප්‍රේමය මේ ඇමරිකන් හමුදාව පෙන්වගෙන කෑ ගහන අයට මම ඔබතුමාට අවසර දෙනවනම් මම වීඩියෝ එකක් දාලා පෙන්වන්නම්. මං ගාව තියෙනවා වර්තමාන යුද හමුදාපති මහේස් සේනානායක මැතිතුමා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මේ ටික දවසකින් එතුමා ලංකාවට ආවම එතුමා දාපු වීඩියෝ එක, එතුමා දුන්නු වොයිස් කට් එක 2010 දී මේ තියෙන එක මට පෙන්වන්න පුළුවන්. එතුමා
කියනවා
හරි ඔබතුමා අවසර දෙන්න නැත්නම් මම නොපෙන්නන්නම් මම මේක පෙන්වන්න. එතුමා කියනවා 2010 දී සරත් පොන්සේකා මැතිතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනකොට ජෙනරාල්වරු 5 දෙනෙක් ඇතුළුව ජේෂ්ඨ හමුදා නිලධාරීන් 15 දෙනෙක්ගේ වැඩතනම් කරලා එතුමාලට විදේශගත වෙන්න වුණා. යාපාලනේ ආපු ඉන්න තමයි ආ කියලා. අද යුද හමුදාපත්තුමාගෙන වර්ණනා කරන
දේශප්‍රේමීතුමා කාලය අවසන්
දේශප්‍රේමී විකුරණයට අපි කියනවා සැබෑ දේශප්‍රේමීන් හැටියට අපිට අපි මේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා ත්‍රස්තවාදයේ මුල් නුපුටා දාන ගමන් නැවත වතාවක් මේ රට පුරා ලේ වගුරු වල අන්තවාදයේ ජාතිවාදයේ වපුරවන්න ඉඩ දෙන්නේ නැති වෙන ආණ්ඩු වග බලා ගත යුතුයි. ඒ වගේම ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමත් කළ යුතුයි. හැමදාම මේ මුවාවේ දාර විපක්ෂ කියන ඡන්දකල් දානකල මේ මුවාවේ හැමදාම හදිසි නීතිය දික් කිරීමෙන් අපිට ණයකාරයෝ බිහි වෙලා ආර්ථිකේ කඩන් වැටිලා දුප්පත්කම වැඩි වෙලා ඒ හරහා රට අකර්මණ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒකත් දැවැත්වීම රජයේ වකිම අබ්බර් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බව ස්තුතියි.
බොහොම ස්තුතියි ඔන්රබල් දිනේෂ් කුණවර්තන. ගරු සභාපතිතුමනි, හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය යළි තොරක් පැවැත්වෙන අවස්ථාව, විශේෂයෙන් අප්‍රේල් මාසයේ 21 වෙනිදා පසුගිය මාසේ පාස්කු දිනේ ත්‍රස්තවාදී මිලිච්ච ක්‍රියාදාමය දියත් වුණ නිසා ප්‍රකාශයට පත්කරුවේ මේ තත්ත්වය යථා තත්ත්වයට ගෙනීමට අත්‍යවශ්‍ය ආරක්ෂක ක්‍රියාදාමයන් මෙහෙවීමේ අවශ්‍යතාවය මත.
එගන විපක්ෂය දා අපි කොන්දේශී සහිතව සහයෝගය දැක්වා මේ තත්ත්වය මෙල්ල කිරීමෙන් ත්‍රස්සවාදී තර්ජනය මෙල්ල කර ගැනීමෙන් රට යථාතත්වයට පත්කර ගැනීමට කටයුතු කළ යුතුයි කියල. අද මාසිකට පස්සේ යළිත්වරත් ආණ්ඩුවට හදිසි නීතිය දිගු කිරීමේ අවස්ථාවට එළමෙන්න්නට සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව වෙනුවෙන් මේ රටේ ආරක්ෂාව එදිනෙදා පැවැත්ම යළිත් ස්ථාපිත කර ගැනීමට විපක්ෂනායකතුමත් සඳහන් කරා ආර්ථිකය සම්පූර්ණ කඩාවැටිලා යථාතත්වයට ගෙනීමට දරන උත්සාහය වෙනුවෙන් අද කරුණු කියනකොට ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයයි ඉන්න. මුළු ඉස්සරහ පෙළම මේ සභාවේ නෑ. මෙන්න ආරක්ෂාව ගැන දක්වන උනන්දුව. මේ අමාත්‍යවරු අමාත්‍ය මණ්ඩලයේ සිට ජනාධිපතිතුමා එක්ක අරගලයක් තියෙනවා. මම යළිත් සඳහන් කරනවා ජනාධිපතිතුමා අගමැතිතුමා අතර තියෙන දේශපාලන විවස්ථා අරමුදය විසරා ගැනීමට බැරි අවස්ථාවකට රට පත්කිරීමේ ක්‍රියාදාමය තවත් උත්සන්න කිරීමට ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දරන උත්සාහය අද අපේ ආරක්ෂක තත්ත්වයටත් ආර්ථික තත්ත්වයටත් බලපානවා. මා හදිසි නීතිය දිගු කර ගැනීම පිළිබඳ රට යථාතත්වයට පත්වෙලා නැමැති නිසා අපි කොන්දේසි සහිතව තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා යොදා ගැනීමෙන් තොරව මේ හදිසි නීතිය පාවිච්චි කිරීම සිදුව යුතුයි කියලා අපි සඳහන් කරනවා. මේ වෙන විට අපේ දේශපාලන කඳවුරේ ක්‍රියාකාරී නායකයන් කුලියපිටිය ප්‍රදේශයේ ඒ වගේම අනිත් ප්‍රදේශවල විනුවන්ගොඩ සහ අනිත් ප්‍රදේශවල තර්ජනයට ගර්ජනයට හදිසි නීති රෙගුලාසියට අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදහමේ උත්සාහයන් දියත්වමින් පවතිනවා. දේශපාලන පලිගැනීමෙන් තොරව මේ ආණ්ඩුවට හැසිරෙන්නට බැරිනම් හදිසි නීතිය ප්‍රකාශයට පත්කරපු ක්‍රියාදහමය කිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන් තුරන් වෙයි කියන ටික අපි අනතුරු හඟවන. ඒ නිසා රජය එයින් මිදී කටයුතු කිරීමේ ක්‍රියාදාමය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ දේශපාලන පලිගැනීමට අතිරේකව විශ්වාසය කඩවීමේ තත්ත්වය තමම රට පුරා පවතිනවා. ඒ විශ්වාසය කඩවීමේ තත්ත්වය හා ආරක්ෂක තත්ත්වය පාලනය කර ගැනීමේ අසාර්ථක භාවයටද තුඩුදීම ගැන අද උදෙත් වාර්තා වෙනවා. ගරු නියෝජකාරක සභාපතිතුමනි, කළුතර දිස්ත්‍රික්කයේ බදුරැලිය දික්කේන පාසලේ බෝම්බ 15ක් හමු වී තිබෙනවා අද දිනේ. බෝම්බ 15ක් මේ පාසලට ගෙනාවේ කවුද? බෝම්බ 15කට පොලිසිය විසින් සෙවීමේදී සොයා ගැනීම නිසා දරුවන්ගේ ආරක්ෂක තත්ත්වය කුමක්ද කියන ප්‍රශ්නය යළිතොරක් පැතිරී යන භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා ආරක්ෂක හමුදාවල් ඉතා පැහැදිලිව සෝදිසි මෙහෙයුම් දිගටම කිරීම තෝරාගත තැන්වල පමණක් නොව අපේ සිවිල් සමාජයේ සහයෝගය ඇතිව සම්පූර්ණයෙන් මේ තියෙන බෝම්බ හා ප්‍රහාරක අවි ආයුධ පිළිබඳ සෝදිසි මෙහෙයුම් ඉටු කරලා හමාර කිරොත් තමයි මේ හදිසි නීතිය ඉක්මනින් හමාර කරන්නට ලැබෙන්නේ. ඒ නිසා අද උදේ මතුවීමේ බරපතල කරුණ පිළිබඳ අපි විශ්වාස කරනවා රජයේ කවුරු හරි උත්තරයක් මේ පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයට පත් කරයි කියලා. නියන්නේ නැතුව ඒ පිළිබඳ තොරතුරු දැනගෙන පිළිතුරක් පාර්ලිමේන්තුවට අද ලබා දීම මං හිතන්නේ ඉතාම වැදගත්. මොකද මේ සෝදිසි මෙහෙයුම් වල අවසානයේ එසේ නැත්තම් රට පුරා පැතිරී යන්නට පුළුවන් අවිශ්වාසයක් යලි තොරක් පාසල් තුල මීටත් වැඩිය ඇතිවීමට ඉඩ තියෙනවා. අපි පසුගිය වතාවේ මගේ කතාවෙදිත් මම ඉල්ලා සිටියා ඇමතුමා ඉන්නවා ඇමතුමාට සම්බන්ධ නැති වුණත් නැගෙනහිර පළාතේ සරියා විශ්වවිද්‍යාලයේ වහාම රජයට පවරා ගැනීමේ ක්‍රියාදාමය අද වෙනතුරු සිද්ධ වෙලා නැහැ. රජය විවිධ ප්‍රකාශයන් කරාට මේ කේන්ද්‍රීය නීති විරෝධී ආයතනයන් පවරා ගැනීම රජයේ පාලනයට අවනත කර ගැනීමට නීතිය රීතිය පවතිද්දී එසේ නොකිරී නොකර මේ තත්ත්වය ඇදී යන්නට ඉඩ දීමෙන් ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වෙන්නට ඉඩකඩ සලසා දීම පමණයි සිදු කරන්න කියන ටික සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අපි ඉතාම ඕනෑකමින් සඳහන් කරන්නට ඕනේ මේ වෙන විට අද දිනෙත් වෙන විට සම්පූර්ණ ආර්ථික අර්බුදය උත්සන්න වී තිබෙනවා. මේ රටේ කර්මාන්ත සංචාරක කර්මාන්තේ පමණක් නොව කර්මාන්ත අංශේ වැටුප් ගෙවන්නට බැරි අර්බුදයකට පත් වෙලා තියෙනවා පෞද්ගලික අංශේ. අද මැයි මාසේ 24 වෙනිදා වැටුප් ගෙවන්නට බැරිව ලක්ෂ ගණන් වැඩ කරන ජනතාවගේ වැටුප දීමනාවල් ගෙවා ගන්නට බැරි තත්ත්වයට පෞද්ගලික අංශයේ පරිවර්තනය වී තිබෙනවා. මම එක කාරණාවක් කියනවා ගරු කථානායකතුමාටත් මේ ලිපිය එවලා තියෙනවා. Urgent remedy for upheaval in the urban based construction sector. I would like to quote the letter from this letter that has been sent. Only a few sections. However, the outlook look for the next 6 months with the presidential election and further period is very bleak. Today, therefore, in order to overcome the above scenario, the international and private investors of projects described above should be given enormous confidence, motivation to fast-track their current projects. At the same time, the private sector professional consultancy firms, contractors, real estate developers, tourism and commercial sector, material manufacturers, suppliers, traders are all in serious plight. The money is not circulating and hence causing all companies hardship to meet their basic requirements such as payment of salaries, statutory payments, and in the servicing of loans. It has become common across all companies in the private sector, and if not addressed urgently, will result in an irrevocable social and economic upheaval. Crisis hit the SME. Today it is a headline news. 50,000 business ventures across the country. According to the Colombo Business Association, 50,000 panas rahak. Kolamba velanda sangvidhane kiyenawa sampurna uljalawakata padivenda karanna ba vyapara karanna ba onge banku ණය පොලිය පිළිමන රජය කරන ප්‍රකාශ එකක්වත් ක්‍රියාත්මක කරන නියෝගයක් බැංකුවලට ගිහිල්ලා නැහැ. මේ නිසා ආර්ථිකය සම්පූර්ණයෙන් අඩපණ වෙන අර්බුදයකට පරිවර්තනය වෙයිගෙන යනවා. ගරු නියෝජ කතානායක සභාපතිතුමනි, it has been estimated that urgent pumping in of about 60 to 100 billion is necessary to keep the economy running. මේ ආණ්ඩුව බොරුවට කතා කරාට සම්පූර්ණ ව්‍යාපාරික පැලැන්තේ පහළ තට්ටුව විනාශ වෙනවා විලා ගියොත් ආර්ථිකය කඩාවැටුණාට පස්සේ පණ ගන්නන්නට හමු වෙන්නේ නැහැ. ඒ නිසා හදිසි නීතියේ අවශ්‍යතාවය ආර්ථිකයේ කඩාවැටි ඇති වෙන සමාජ අර්බුදයේ ඇති විය හැකි ආරක්ෂක තත්ත්වයට ඇති විය හැකි භයානක තත්ත්වය වළක්වා ගන්නට නම් වහාම මහා බැංකුව මැදිහත් වෙන්නට ඕනේ. විපක්ෂ නායකතුමාත් කිව්වා මම කතාව අවසන් කරන්නේ වහාම මහා බැංකුව මේ පිළිබඳ මැදිහත් වී අපි අරන් බැලුවොත් in the United States, in Britain even now, the central bank has intervened. මේ අපේ තියෙන බැංකු මත බර දාන්නේ නැතුව ඒවායේ තැන්පත් කරුවන්ගේ පොලිය කපා හරින තත්ත්වයට ඇති වෙන්නේ නැතුව මහා බැංකුවට මැදිහත් වෙන ක්‍රමයක් තියෙනවා මේ බැංකුවලට මේ ණය කල් දැමීම නියෝග කරන්නට. පොලිය ගෙවීම කල් දැමීම නියෝග කරන්නට. බංකොලොත් ලබන ආපසු අය කර ගැනීම ණය නොගෙවෙන අය වහාම අය කර ගැනීමේ නියෝග කල් දැමන්න. 6 මාසකින් වත් එහාට කල් නොදැමුත් ආර්ථිකය ලොකු වල් ජාලාකට පත් වෙනව පමණක් නොව වැඩ කරන ජනතාවට
කාලය අවසන්
වෙන ව්‍යාපාර කඩා වැටෙන භයානක අර්බුදයකට අපි පරිවර්තනය වෙනවා. ඒ නිසා දැන් අපට ඉදිරිපත් කරපු අයවැය ලේඛනේ ඉවරයි. පාර්ලිමේන්තු අනුමත කරපු අයවැය ලේඛනේ හැමාරයි මුදල් නැමැතුම්ම මොන කතාවක් කරලා. දැන් 2019 budget is over now. It has no meaning. Revenue figures are wrong. Investment figures will be wrong. Day-to-day revenue is wrong. Therefore, ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා අයවැය ලේඛනය යළිත් නිවැරදි කරන හදිසි වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. අපි කියනවා මුදල් අමාත්‍යංශයටත් ආර්ථික කටයුතු අමාත්‍යතුමා අග්‍රාමාත්‍යතුමාටත් මේ පිළිබඳ හදිසි සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පවත්වලා ව්‍යාපාරිකයන් කුඩා හා මහ පරිමාණ බැංකු පිළිබඳ මතුවී තිබෙන භයානක අර්බුදය අවසන් කිරීමට වහාම මැදිහත් වෙන ලෙසත් මේ හදිසි නීති අවස්ථාවේදී යෝජනා කර සිටිනුම්.
බොහොම ස්තුතියි ඔනරබල් විජේපාල හෙටිආරච්.
ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඇත්තෙන්ම හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ ඉදිරිපත් කරන යෝජනාවට කරුණු කීපයක් එකතු කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. මට පෙර කතා කළ ගරු අපේ දිනේෂ් ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා මේ රට දැන් පත්වෙලා මහා වැටිලා කැඩිලා බිඳිලා අන්ත අසරණ වෙලා දියාරුවට පත්වෙලා කියන විදිහට තමයි එතුමා ප්‍රකාශ කරේ. ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා. අප්‍රේල් මාසේ 21 වෙනිදා ඇතිවෙච්ච මේ දේ තුලින් මාසයක් යනකොට රටක් ගොඩනගන්න පුළුවන් ශක්තිය අපි ලබලා තිබෙනවා. එතුමා මොන විදියට ප්‍රකාශ කරත් අද එතුමාට එන්න පුළුවන් කමක් තිබෙනවා, පාරේ බැහැල යන්න පුළුවන් කමක් තිබෙනවා. අද මුළු රටේම රාජ්‍ය සන්ත්‍රය රාජ්‍ය ආයතන අද ක්‍රියාත්මක වෙනවා. එතුමල්ලා කිව්වා පහුගිය 13 වෙනිදා බෝම්බ පිපිරෙනවා කියලා පට්ටපල් බොරුවක් ගහලා. එතුමගේ නායකයා ගිහිල්ලි වෙලා රාජකීය සහ ඉස්කෝලවල මට මතකයි ඒ 100ක් විතර ආරක්ෂකව පිරිවරාගෙන ගියා. ගිහිල්ලා ළමයි දෙන්නේ ගිය අද්දෙකෙන් අල්ලගෙන ගිය. එතනින්ම පැහැදිලිව පේනවා මේ රටේ දරුවන්ට පාරේ බැහැලා නායකයෙකුට දරුව දෙන්නේ අද්දෙකෙන් අල්ලන් යන්න පුළුවන් ආරක්ෂාවක් තිබෙනවා. ආරක්ෂාව කියන එක මේක මේ රටේ ප්‍රශ්නයක් නෙතා නෙමෙයි. අපි දන්නවා ලෝකේ ඇමරිකා එක්සත් ජනපදය වගේ රටකට පෙන්ටගනේට ගහලා මුළු ලෝකයේම ත්‍රාස්තවාදයට විශේෂයෙන් බිල් ලාඩන්ලා වගේ අය ක්‍රියාත්මක වෙද්දී එදා ඒ ආණ්ඩුවට විරුද්ධව ජෝස් කුෂ්ඨ විරුද්ධව කවුරුවත් ගෙනෑවේ නැහැ විශ්වාසභංග යෝජනා. ආණ්ඩුව ගෙදර යන්න කියලා කිව්වේ නැහැ බුෂ්ට. ඒ වගේම තමයි ප්‍රංශයේ ඇතිවෙච්ච බෝම්බ පිරවීමේදී ප්‍රංශයේ ජනාධිපතිවරයාට රාජයේ රාජ්‍ය නායකයාට යන්න කියලා කිව්වේ නැහැ. අපි දන්නවා අද මේ බෝම්බ පිපිරීම තුළ මේ අය බලපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව රටේ ජනතාව දන්නවා. ඒ වෙනුවට උදව් කරන්න ඕන. 71 මට මතකයි පුංචි කාලේ අපි සිනමාව බණ්ඩාරනායක මැතිණිය වෙනුවෙන් එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාලා එකට එකතු වෙලා උදව් කරා. 88-89 යම් යම් කටයුතු වලදී කවුරුත් එකට හිටියා. හැබැයි මට කනගාටුයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා වගේ එදා ඉතාමත් ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයෙක් එක්කම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ පීතෘවත් තිබෙච්ච අපේ ගුණවර්ධන මැතිතුමාලගේ පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ පුත්‍ර රත්නේ අද මේ රටේ මේ ආණ්ඩුවට යම් යම් ආණ්ඩුවක් වට්ටවන්නේ. එහෙම නැත්නම් මේ වගේ සිද්ධියකදී කටයුතු කිරීමම කනගාටුවට කරුණක් වෙනවා. මොකද ඔබතුමාලට තියෙන්නේ හොඳ පූර්වාදර්ශයක් තියෙනවා. මට මතකයි එදා අපි රිචඩ් පතන ඇමතුමා ළඟ කටයුතු කරද්දී මේ ගැලරියට ඇවිල්ලා බලනකොට ඔබතුමාලා සිංහ වාක් සිංහ ලීලාවෙන් එදා කතා කරේ බොහොම ආඩම්බර වුණා අපි ඔබතුමාලා ගැන. ජාතියට හිතයිසි බවක් තිබුණා කිව්වා. මහජන එක්සත් පෙරමුණ වගේ නායකත්වයේ අරගෙන කටයුතු කරද්දී අපි හිතුවේ ජාතියට ඒකම මේ ආගමට සියලු ජාතීන්ට සංවිධාන ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න ශක්තියක් දුන්නා. නමුත් ඔබතුමාලාගේ ජේෂ්ඨත්වය ඔබතුමාලාගේ ඒ විශිෂ්ටත්වය අද කොහෙද කියලා මම අහන්න කැමතියි. දැන් බලන්න මේ ආරක්ෂාව ගැන කතා කරනකොට අපි මාසයක් තුල මේක යම් මට්ටමකට මම හිතනවා මේක නිරවුල් කරගෙන තිබෙනවා. ඔබතුමාල උදව් කරන්න මට මතකයි ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා එක පැත්තකින් අපේ උදව් ගන්න
මේවා නිවැරදි කරගෙන යන්න. හැබැයි එක පැත්තකින් එහෙම කියන ගමන් අනිත් පැත්තෙන් තමන්ගේ ගෝල බාලින්ට කියනවා දාපම් විශ්වාස බංගේ. අගමැති ඇමැති මණ්ඩලයේ ගෙදර යවන්න. දාපම් රිසාද් බදුදීන් ගෙදර යවන්න. මොකද්ද මේ දෙපැත්තක් තිබෙන ප්‍රශ්නේ? ඇයි එක තීන්දුවක ඉන්න බැරි? ඇයි එක තීරණයක ඉන්න බැරි? ඇයි ඔයගේ ප්‍රකාශ කරන්නට ඕනේ? ඒ නිසා අද ഇതുමල්ල කියනවා සංචාරක ව්‍යාපාරය වැටිලා ආර්ථිකය කැඩිලා දැන් යන්නේ නැතක් නැහැ. දැන් නන්නත්තර වෙලා. නමුත් මේ මොන ප්‍රශ්න තිබුණත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව කෙලින් හිටගෙන තිබෙන ප්‍රශ්නවලදී මම ජනාධිපතිතුමාටත් විශේෂයෙන්ම ගෞරව කරනවා. මොකද මෙතුමල්ල කිව්වේ පලි ගැනීම හදිසි නීතිය දාලා මේ ලෑස්ති වෙන්නේ පලි ගැනීමට ලක් කරන්න කියලා. 762 හිරකරුව නිදහස් කරපව් ගිය දවසේ ගරු ජනාධිපතිතුමා තලතාතු කෝරළ ඇමතිතුමිය. දැන් ඊයේ අපි දන්නවා ඥානසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ මහිතරව නිදහස් කරා. දැන් මේවටත් සමහරු ගිහිල්ලා එතන läගගෙන හිටිය අපි දැක්කා. සමහරු ගිහිල්ලා දේශපාලච්චයෝ අර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉස්සරහා läගගෙන හිටිය ආම්ද්‍ර එළියට එනකොට මාධ්‍ය සංදර්ශන පවත්වලා ඒක ක්‍රෙඩිට් එක ගන්න. ඒකේ ක්‍රෙඩිට් එක ගන්න දුන්නේ අපි ඒ උපක්‍රමශීලීව උන්වහන්සේ නිරුපද්ධිතව අපි දන්නවා ඒ අවශ්‍ය කටයුතු කරේ. එහෙම රටක් හැටියට හිතන්න ඕන. මේකෙන් කල්පනා කළ යුතු නෑ. දැන් බලන්න දැන් මෙතන සංචාරක ව්‍යාපාරය ඉවරයි. දැන් හෝටල් වල මොකුත් නෑ. දැන් ඉතින් අපි ඉවරයි කියලා නොයික් විදිහේ ලතෝනි දෙනවා. නමුත් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් එතුම කියනවා මේ වෙනකොට අපි අවශ්‍ය කටයුතු කළ ඉවරයි බොහොමයක්. මතක තියාගන්න මේ වෙනකොට සියලුම සංචාරක අධිකාරියේ ලියාපදිංචි සියලුම හෝටල් වලට ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ පළවෙනිදා වෙනකන් සියලුම ඒ ණය ගනිපු ඒවා දැන් හෝල් කරලා තියෙනවා නැත්නම් නතර කරලා තියෙනවා ඒවට ණය සහ ණය වාරික ගෙවන්න එපා කියලා. ණය සහ ණය වාරික දැන් මෙන්න මගේ චක්‍රලේඛනයත් වෙන 105 සිට මම සභාගත කරනවා මේ චක්‍රලේඛනය. මුදල් අමාත්‍යවරයා හැටියට එතුම ඉදිරිපත් කරලා තියෙනවා පහුගිය 21 වෙනිදා ඒ සඳහා වැට් එක 115 සිට 35 දක්වා අඩු කරන්න කියලා. මේව කියවන්න ඔබතුමල්ලා ඇවිල්ලා කතා කරන්නේ නැතුව මාධ්‍ය පිළිබඳ හොඳට අද ලැබෙනවා Facebook වලින් ඒ වගේ නොඑක් විදිහේ ආද්‍ය වලින් අද ප්‍රචාර වෙන අවස්ථාවක හොඳ නිදහසක් අපි දීලා තිනවා මේව කියවන්න. ඒ විතරක් නෙවෙයි සංචාරක අමාත්‍යවරයා දැන් රට පුරා යනවා මේ පිළිබඳ අවබෝධයක් දෙන්න. මේ තොරතුරු පිළිබඳ දැනුවත් කරන්න. පොළොන්නරුවේ දැන් පහුගිය දවසේ ගිහිල්ලා තිබුණා. හෙට අනිද්ද වෙනකොට අනුරාධපුර පොළොන්නරුව විතරක් නෙවෙයි ගාල්ලේ ලබන 11 වෙනිදා රැස්වීම් තුනක් තියෙන බලපිටි විශේෂයෙන් බෙන්තොට ප්‍රදේශයේ ඉක්කඩුව ප්‍රදේශයේ උණවටුන ප්‍රදේශවල ගෙනල්ලා ඒ සංචාරක හිමියන් හෝටල් හිමියන් ව්‍යාපාරිකින් විතරක් නෙවෙයි මතක තියාගන්න ඉදිරියේදී ලීසින් ගනිපු අයට පවා සංචාරක කර්මාන්තය සඳහා යම් කෙනෙක් යම් වාහනයක් මිලදී ගත්තොත් ඒකට ලීසින් එක සංචාරක ඒ ගයිඩ් කෙනෙක් එහෙම නැත්නම් මග පෙන්වන්නේ කියලා යම් කිසි විදියට ලියාපදිංචි වෙලා තිනවා ඒ අයට පවා සහන දෙන්න. ඒ අයගේ තියෙන ඒ වාරික ගෙවන එක පවා අවුරුද්දක් ඒ අයට සහනයක් ලබා දෙන්න කටයුතු කරලා තිනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට මේක බකන් හෙලාගෙන හිටියේ නැහැ. මීට වඩා දේවල් තිබුණා 88 89 අපි දැක්ක. ඒ සංචාරක ව්‍යාපාරය අපි කෙලින්ම ගෙනිච්චා. ප්‍රස්සේ උනේ මේ කොළඹ නගරේ හෝටල් කීපයකට විතරක් ඇති වෙච්ච මේ දරුණු පහර දීම නිසා තමයි මේවා යම් යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති උනේ. සත් මිනිස්සු පිටරට එන විදේශිකින් මේවට බය නැහැ. ලෝකේ මේ වන විට ගරු මූලාසනයේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි 15,000කට වැඩි පිරිසක් 1970 ඉඳලා මිය ගිහිලා තියෙන ප්‍රධාන රටවල් වල මේ වගේ සංවිධාන වලින් පහර දීලා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
මට විනාඩියක්. ගරු මූලාසනයේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි ඒ විතරක් නෙමෙයි අපි දැකලා තිනවා විශේෂයෙන් මේ රටවල් වල ඇති වෙච්ච තත්ත්වයන්. දැන් ඇමරිකාවේ පෙන්ටගනේට ගහලා විශාල ආරක්ෂක මූලස්ථානට ගැහුවා කියලා ඇමරිකාව වැටුනේ නැහැ. අපිට ගොඩ එන්න පුළුවන්. හැබැයි ගොඩ එන්න විරුද්ධ පක්ෂයක් හැටියට තමුන්නාන්සේලාත් මේ රටේ සියලු ජනතාවත් අපිට එකතු වෙන්න ඕන. මේ වගේ වෙලාවක අසරණ කළා ආණ්ඩුව තනි කළා කවුරු හරි හිතනවා නම් ඊළඟ කාලේ Tamanට බලයට පත් වෙලා මේව කරන්න පුළුවන් කියලා ඒවට මේ රටේ ජනතාව ලෑස්ති නැහැ. රටේ ජනතාව දන්නෝ මේ කරන්න හදන දේ මොනවද කියලා. දැන් බලන්න අපි පැහැදිලිව කියන්නට ඕන මේ කාරණා සම්බන්ධයෙන් හදිස්සි නීතිය යටතේ කිසිම කෙනෙක් අත්අඩංගුවට එහෙම වැරදි විදියට අරගෙන නැහැ. දැන් අපි දන්නවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවෙච්ච සිද්ධිය, කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ ඇතිවෙච්ච සිද්ධිය, හෙට්ටිපොළ ප්‍රදේශවල ඇතිවෙච්ච සිද්ධිය, කවුරුද මේවට කටයුතු කරේ කියන එක අද පේනවා. 13 වෙනිදා බෝම්බ පිපිරණාය කියලා අපි නෙමෙයි කිව්වේ. 13 වෙනිදා බෝම්බ පිපිරණාය කියලා ඔබේ නායකයා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා. පිපිරෙන්න පුළුවන් කියලා. හැබැයි ගැහුවේම එම නායකයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ තමයි ගුරුනායකල කුලියාපිටියේදී ගැහුවේ. ගුරුනායකල දිස්ත්‍රික්කයේ වයඹ තමයි ගැහුවේ. එතකොට මේකේ තියෙනවා ප්‍රශ්නයක්. ඇයි එතුමා කලින් මේව ප්‍රචාරය කරන්නේ? ඒ ප්‍රචාර කිරීමත් එක්ක එතුමාගේ දිස්ත්‍රික්කයේ කොහමද පහර දීම් සිද්ධ වෙන්නේ? ඒවට එක්සත් ජාතික පක්ෂය නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පොදු ජන පෙරමුණේද එහෙම නැත්නම් මුස්ලිම් කොංග්‍රසයේද කවුද මේකට වග කියන්න ඕන කියන අය හිටනවනම් කරුණා කළා මං හිතනවා කිසිම වගබිවාගයක් නැතුව එයාට විරුද්ධව කටයුතු කරන්න ඕන. උලසන නියෝජකාරක සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමාගෙන් මං ඉල්ලනවා ආරක්ෂක ආරක්ෂක අමාත්‍යවරයා හැටියට, නීතිය පොලිසිය ක්‍රියාත්මක කරන ඇමතිවරයා හැටියට, ඔබතුමා මේ කටයුතු කරපු ආකාරය හොඳයි. ඉදිරියට අපි කියනවා මේ රටේ විශාල පුපුරන ද්‍රව්‍ය මේ රටට එනවා, නොයෙක් ව්‍යාපාර ගල් කර්මාන්තය වගේ නොයෙක් ව්‍යාපාර වලට යනවා, පුපුරනවා. හැබැයි ඉතුරු වෙන කොටස පිළිබඳ කොහෙවත් නැහැ. ඒවට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ගේන ප්‍රමාණය සම්පූර්ණයෙන් ප්‍රයෝජනෙට ගන්නවද, ඒවා ඉතුරු වෙන ප්‍රයෝජනේ කොහෙද කියලා දන්නවා. අද සමහර පෞද්ගලික වෙළඳසැල් වල පවා පුපුරන ද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා මම කියනවා බලපත්‍ර රහිතව නීති විරෝධීව තියෙන සියලුම පුපුරන ද්‍රව්‍ය කරුණාකර අත්අඩංගුවට ගන්න. ඒ විතරක් නෙවෙයි, අවසාන මිනිත්තු කීපයක් දෙන්න ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මම ඉල්ලීමක් කරනවා කරුණා කළා මේ නිරායුධ කරන්න මේ රට. හැම තැනම පහුගිය දවස් කඩු කිනිසි පොළු ඒවල් විතරක් නෙමෙයි, අපි දන්නවා ගාල්ල ප්‍රදේශ T56 කානුවල දාලා ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ කාගේ හරි අතේ මේවා තියෙනවා. ඒ නිසා මේවා නිරායුධ කරන්න අදිරි නීතිය දවස් පහක් හරි දාලා කමක් නැහැ. රටම මුළු රටම යම් කිසි තත්ත්වයක් නිර්මාණය කළා සියලුම දේවල් අත්අඩංගුවට අරගෙන පාතාල ලෝකයක් කුඩු සහ සියල්ලත් මේ ත්‍රස්තවාදී මේ අන්තවාදී මේ ISIS සංවිධානය නැති කරන වගේ මේ රටේ ඒවත් නැති කරන්න ඕන. එහෙම නැතුව අපිට ගොඩ එන්න බෑ. ඒ නිසා අපි රාජසි නීතිය වැරදි විදියට ප්‍රයෝජනෙ ගන්නේ නෑ. හදිසි නීති ඉතාමත්ම මං හිතනවා ගෞරවාන්විත විදියට මේක අපි මේ සම්මත කරන්නේ මේ රටේ අන්තවාදී ත්‍රස්තවාදී විතරක් නෙමෙයි, මේ රටේ සියලුම මම හිතනවා දේවල් අපි සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දාලා මේ රටේ සාමකාමි රටක් හැටියට අපිට දේශපාලන වශයෙන් හැම දිනාටම කටි ඔබතුමාට වගේම අපිටත් සාධාන සහ යුක්තිසහගත ලෙස පොලේ බහය ගහලා මේ රටේ දේශපාලනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන රටක් ඕන. ඒ නිසා ඒ සඳහා
මේ
අදිසි නීතිය පාවිච්චි කරන්න කියන එක ඉල්ලීමක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා.